Sri Honorable Sri Tharam.
9 minutes.
You have 9 minutes. What a deputy speaker will take the chair now.
கௌரவமான பிரதி சபாநாயகரவர்களே, எனக்கு 9 நிமிடங்கள் ஒதுக்கப்பட்டிருக்கிறது. தயவு செய்து இன்றைக்கு மதிய உணவு நேரம் சேர்க்கப்பட்டிருப்பதால் எனக்கு ஒரு 5 நிமிடங்களை கூட தருமாறு உங்களிடம் கேட்டுக்கொண்டு, மிக முக்கியமாக கௌரவ அமைச்சர் அவர்களும் இருக்கின்ற இந்த நேரத்திலே நான் சில மாணவர்களுக்கு ஏற்பட்ட பாதிப்புகளை நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். கிளிநொச்சி மாவட்டத்தினுடைய மிகவும் வறுமையான பிரதேசமாக இருக்கின்ற நாவலர் பண்ணை ஊற்றுப்புலம் கிளிநொச்சியைச் சேர்ந்த செல்வி டிலானி ரவிச்சந்திரன் அவர்கள் 2019 நடைபெற்ற காப்பூத்த உயர்தர பரீட்சையில் கணித பிரிவில் கிளிநொச்சி மாவட்டத்திலிருந்து தோற்றி பரீட்சை பெறுபவர்களின் அடிப்படையில் மாவட்ட நிலை 44 பெற்றுக் கொண்டதன் அடிப்படையில் ஊவா வெலச பல்கலைக்கழகத்தில் டி டெக்னாலஜி அண்ட் வேல்யூ அடிஷன் கேட்கனறியை தொடர்வதற்காக தெரிவு செய்யப்பட்டு அதற்கான பதிவுகளையும் மேற்கொண்டிருந்தார். அவருடைய பதிவிலக்கம் என்ரோல்மெண்ட் நம்பர் UWA/TEA/20/06/5. எனினும் அவரது குடும்பம் எதிர்கொண்டிருந்த பொருளாதார இடர்பாடுகளின் காரணமாக அவரால் தனது பல்கலைக்கழக கல்வியை தொடர முடியவில்லை. இந்நிலையில் உரிய தகமைகளை கொண்டிருந்ததால் தேசிய கல்வியியல் கல்லூரி அனுமதிக்காக விண்ணப்பித்த போதும் பல்கலைக்கழக கற்கனறிக்கான பதிவுகளை மேற்கொண்டுள்ளார் என்ற காரணத்தின் அடிப்படையில் அவரது விண்ணப்பம் நிராகரிக்கப்பட்டுள்ளது. நீண்ட காலமாக நிகழ்ந்த போரினால் கல்வி கலாச்சார பொருளாதார ரீதியாக முழுமையாக பாதிக்கப்பட்ட கிளிநொச்சி மாவட்டத்தின் மிக பின்தங்கிய கிராமமான ஊற்றுப்புலத்தில் இருந்து அடிப்படை வசதிகளை அற்ற அந்த கிராமத்தில் இருந்து இந்த பரீட்சையிலே கணித பிரிவிலே தோற்றிய இந்த மாணவி மட்டுப்படுத்தப்பட்ட நவீன தொழில்நுட்ப வசதிகளுக்கும் பொருளாதார இயலுமைகளுக்கும் மத்தியில் தனது சுயமுயற்சியையும் பெற்றோர் ஆசிரியர்களின் உள்ளார்ந்த வழிகாட்டலையும் மட்டுமே ஆதாரமாக கொண்டு உயர்தர பரீட்சைக்கு தோற்றி சிறந்த பெறுவரை பெற்றிருந்தும் உயர்கல்வியின் பொருட்டு தனக்கு கிடைக்க பெற்ற இரு வாய்ப்புகளையும் தவறவிட்ட நிலையில் எதிர்காலம் குறித்த கேள்விகளோடு மிக கூடிய உளவியல் நெருக்கீட்டுக்கு ஆளாகியுள்ள இந்த மாணவியின் நிலை குறித்து தாங்களும் உயரிய கரிசனை கொள்வீர்கள் என நம்புகிறேன். அதன் அடிப்படையில் 2019-2020 கல்வியாண்டில் கிளிநொச்சி மாவட்டத்திலிருந்து டி டெக்னாலஜி அண்ட் வேல்யூ அடிஷன் கற்கனறிக்கு தகுதி பெற்று பதிவுகளை மேற்கொண்ட இம்மாணவி 2022-23 கல்வியாண்டு மாணவர்களுடன் இணைந்து தனது பல்கலைக்கழக கல்வியை தொடர்வதற்கு அனுமதிப்பதன் மூலம் ஏழை குடும்பம் ஒன்றின் உயர்கல்வி குறித்த கனவை நினைவாக்க உதவுமாறு தங்களை தயவுடன் கேட்டுக்கொள்கிறேன். கௌரவ அமைச்சர் அவர்களே, இது தொடர்பாக நான் கடந்த 2023 இந்த வருடம் 8ஆம் மாதம் 7ஆம் தேதி தங்களுக்கு ஒரு கடிதத்தை அனுப்பியிருந்தேன். ஆனால் எனக்கு ஒரு பதிலும் கிடைக்கவில்லை. அதேபோல சேர்மன் UGCக்கும் நான் ஒரு கடிதத்தை அனுப்பியிருந்தேன். அவரிடமிருந்தும் எனக்கு எந்த பதிலும் கிடைக்கவில்லை. அந்த கடிதங்களின் பிரதிகளையும் நான் சபாபீடத்துக்கும் தங்களுக்கும் இதிலே சமர்ப்பிக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, மிகவும் வறுமையான ஏழ்மையான குடும்பத்தைச் சேர்ந்த அந்த மாணவிக்கு கௌரவ உயர்கல்வியினுடைய ஸ்டேட் மினிஸ்டர் மரியாதைக்குரிய ராகவன் அவர்களும் இருக்கிறார். நீங்கள் இதை ஒரு ஏழை மாணவியினுடைய வரலாக கவனத்தில் எடுத்துக்கொள்ளுங்கள். அதே போல இன்னும் மாணவியினுடைய பிரச்சனை, இவரும் கிளிநொச்சி மாவட்டத்தில் உள்ள
என்ன யூஜிசிக்கு நிலதாரிங்க வில்லை இன்னும் குள்ளங்க
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. அதே போல கிளிநொச்சி மாவட்டத்தினுடைய மிகவும் வறுமையான ஏழ்மை கிராமமான தேவரம் தெற்கு பல்லவராயங்கட்டு பூனேரி கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்த செல்வி கோபிகா சுதர்ஷன் 2020 நடைபெற்ற காப்பூத்த உயர்தர பரீட்சைக்கு கலைப்பிரிவில் தோற்றி கிளிநொச்சி மாவட்டத்திலிருந்து தோற்றி பரீட்சை பெறுபவர்களின்படி 1.06/6 சராசரி சற்புள்ளியை பெற்றுக் கொண்டதன் அடிப்படையில் பல்கலைக்கழக வாய்ப்பு கிடைக்க பெறாததால் இந்து சமயம் சமூக விஞ்ஞானம் தமிழ் ஆகிய பாடங்களுக்காக கல்வியியல் கல்லூரிக்கு விண்ணப்பித்திருந்தார். இந்து சமய பாடத்திற்காக கிளிநொச்சி மாவட்டத்திலிருந்து ஒரே ஒரு மாணவி மட்டுமே கல்வியியல் கல்லூரிக்கு தெரிவு செய்யப்பட்டுள்ள நிலையில் தனது சற்புள்ளியை மேற்குறித்த 3 பாடங்களில் ஏதேனும் ஒரு பாட தெரிவுக்கு கல்வியியல் கல்லூரி அனுமதி கிடைக்கப்பெறும் என்ற பரிபூர்ண நம்பிக்கை கொண்டிருந்த மேற்படி மாணவி அவ் அனுமதி மறுக்கப்பட்டுள்ளதால் மிகப்பெரிய ஏமாற்றத்துக்கு உள்ளாகியுள்ளார். வடக்கு மாகாண கல்வி திணைக்களத்தின் 2023-6/26 என்பி 20 EMIS 16:02 இலக்க கடித பிரகாரம் கிளிநொச்சி மாவட்டத்தில் இந்து சமயம் சமூக விஞ்ஞானம் மற்றும் தமிழ் பாடங்களுக்கு கீழ்வரும் அடிப்படையிலான ஆளணி பற்றாக்குறை தொடர்ச்சியாக நிலவி வருவதை தங்கள் கவனத்துக்கு கொண்டு வருகிறேன். 1, இந்து சமயம் 11 வேகன்சிஸ் உண்டு. வரலாறு 5 வேகன்சிஸ் உண்டு. புவியியல் குடியியல் கல்வி சமூக விஞ்ஞானம் 19, 20 மொத்தம் 63 வேகன்சிஸ் கிளிநொச்சி மாவட்டத்தில் இந்த பாடங்களுக்கு உண்டு. ஆனால் அதேவேளை மாவட்ட ஒதுக்கீட்டின் அடிப்படையில் கல்வியியல் கல்லூரி அனுமதியை பெற்று கற்கை நெறிகளை நிறைவு செய்தவர்களுக்கு ஆசிரியர் நியமனம் வழங்கப்படும் போது அவர்கள் தமது சொந்த மாவட்டங்களுக்கு நியமிக்கப்படாது, வேறு மாகாண பாடசாலைகளுக்கு நியமிக்கப்படும் சந்தர்ப்பங்களே அதிகமாக காணப்படுகின்றன. இவ்வாறான சூழலில் இந்த மாவட்டத்தை பூர்வீகமாக கொண்டு பல்வேறு இடர்பாடுகளுக்கு மத்தியில் உயர்தர பரீட்சையில் சிறந்த பெறுபேறுகளை பெற்ற A2B மாணவியான செல்வி கோபிகா சுதர்சன் உயர்கல்வி வாய்ப்பு கிளிநொச்சி மாவட்டத்தில் குறித்த பாடங்களுக்கு ஆளணி தேவை நிலவவில்லை என்ற உண்மைக்கு புறம்பான காரணத்தின் அடிப்படையில் அவருடைய நியமனம் மறுக்கப்பட்டுள்ளமை அம்மாணவியை மட்டுமல்லாது கிளிநொச்சி மாவட்டத்தின் கல்வியையும் பாதிப்பதாக அமைந்துள்ளது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த மாவட்டங்களில் இருந்து நீங்கள் பிரதேச செயலாளர் அடிப்படையில் பிரிவுகளின் அடிப்படையில் தான் கல்வியியல் கல்லூரிக்கு மாணவர்களை தெரிவு செய்கிறீர்கள். ஆனால் அவர்களுக்கு நியமனம் வழங்கும் பொழுது அவர்களை கொழும்பிலேயோ அல்லது ஊவா மாகாணத்திற்கோ மத்திய மாகாணத்துக்கோ நீங்கள் நியமனம் செய்கிறீர்கள். இலங்கையிலே 22,000 ஆசிரியர்களுக்கு பற்றாக்குறை உண்டு. கிளிநொச்சியிலேயே நான் சொன்னேன் இந்த பாடங்களுக்கு இவ்வளவு பற்றாக்குறை உண்டு. இந்து சமய பாடத்திற்கு அவர் விண்ணப்பித்திருக்கிறார், அவர் தமிழ் பாடத்திற்கு விண்ணப்பித்திருக்கிறார், சமூக விஞ்ஞான பாடத்திற்கு விண்ணப்பித்திருக்கிறார். ஆனால் அவரை விட சட்ச்கோர் குறைந்தவர்களுக்கு தமிழ் பாடத்திற்கு கல்வியியல் கல்லூரிக்கு நியமனம் கிடைத்திருக்கிறது. இந்த கோபிகா சுதர்சன் அவர்களுக்கு எந்த ஒரு பாடத்துக்கும் கிடைக்கவில்லை. இது ஒரு மிகவும் கவலையான ஒரு விஷயம். இது தொடர்பாக 2023-8-7 2023-10-23 நான் கௌரவ அமைச்சர் அவர்களுக்கும் கௌரவ கல்வி அமைச்சருடைய மதிப்பார்ந்த செயலாளருக்கும் 2 கடிதங்கள் நான் எழுதியிருக்கிறேன். ஆனால் இந்த கடிதங்களுக்கு எந்த விதமான பதிலும் எங்களுக்கு கிடைக்கவில்லை. நான் அந்த கடிதங்களையும் இதில் சொன்ன விடயங்களையும்
தயவு
செய்து கௌரவ பிரதி சபாநாயகர் அவர்களை எனக்கு ஒரு 5 நிமிடம் தாருங்கள். மதிய வேளை நேரம் உணவு வேளையை நீங்கள் எடுத்துக்கொண்டதால் அதிலே ஒரு 5 நிமிடத்தை தயவு செய்து எனக்கு தாருங்கள். நான் ஒரு முன்னாள் அதிபர், ஒரு ஆசிரியர், எனக்கு சில வார்த்தைகள் பேச அனுமதியுங்கள். இந்த மாணவர்களுடைய குறைகளை நான் தயவு செய்து உங்களுக்கு பதிவு செய்திருக்கிறேன். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, மனிதாபிமான அடிப்படையில் ஏழை பிள்ளைகளின் மனசை புரிந்து நீங்கள் உதவ வேண்டும் என்று நான் பதிவு செய்கிறேன். மிக முக்கியமாக கௌரவ உயர்கல்வி அமைச்சர் ஸ்டேட் மினிஸ்டரும் இருக்கிறார், நீங்களும் இருக்கிறபடியால் நான் சொல்கிறேன். யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய கல்வியியல் பீடம் இன்னும் உருவாக்கப்படவில்லை. யாழ்ப்பாண பல்கலைக்கழகம் என்பது வடக்கு கிழக்கிலே இருக்கின்ற எல்லா பல்கலைக்கழகங்களோடும் சேர்ந்த ஒரு முதல் பல்கலைக்கழகம். அங்கே கல்வியியல் பீடம் அங்கிருக்கின்ற கல்வியலாளர்களை முகாமைத்துவ ரீதியாகவும் வாண்மை விருத்தி ரீதியாகவும் அவர்களை வளர்த்தெடுப்பதற்கு மிக முக்கியமானது. அதனுடைய செயல்பாடு சிறப்பாக இருக்கிறது. இருந்தாலும் கல்வியியல் துறை ஒரு துறையாகத்தான் இருக்கிறது. அதனை ஒரு பீடமாக, பல்கலைக்கழகத்தினுடைய பீடமாக கல்வியியல் பீடத்தை மாற்ற வேண்டும் என்பதை நான் போன முறையும் கோரிக்கையை முன்வைத்திருந்தேன். இம்முறையும் நான் உங்களிடம் வினயமாக இந்த கோரிக்கையை முன்வைக்கிறேன். யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய கல்வியியல் துறை பீடமாக மாற்றப்பட்டால் தான் கல்வியினுடைய மாற்றங்கள் வரும். அதே போல NIE நேஷனல் இன்ஸ்டிடியூட் ஆஃப் எஜுகேஷன் தேசிய கல்வி நிறுவனத்தினுடைய ஒரு உப அலுவலகத்தை மாங்குளத்திலே நிறுவுங்கள் என்று நான் பல தடவை கேட்டிருக்கிறேன். காரணம், அங்கிருந்து உங்களுக்கு தெரியும் வடக்கிலிருந்தும் கிழக்கிலிருந்தும் எத்தனை ஆயிரக்கணக்கான ஆசிரியர்கள் அதிபர்கள் பயிற்சிகளுக்காக செமினாருக்காக அவர்கள் மீப்பேக்கும் NIE-க்கும் வர வேண்டிய மரகமக்கும் வர வேண்டிய நீண்ட தூரங்கள் உண்டு. அதுக்கான பொருட்செலவு போக்குவரத்து இந்த காலம் சமாளிக்க முடியாமல் இருக்கிறது. ஆனால் நீங்கள் வடக்கு கிழக்கை மையப்படுத்தி வவுனியா அனுராதபுரத்தை கூட மையப்படுத்தி மாங்குளத்திலே ஒரு சென்டரை உருவாக்கினால் இந்த பயிற்சிகள், முகாமைத்துவ பயிற்சிகள் மற்றும் அவர்களுக்கான வாண்மை விருத்தி பயிற்சிகளை வழங்க முடியும். அண்மையிலே அதிபர் தரம் பெற்ற அதிபர்களுக்கு ஒரு முன் பயிற்சி மாங்குளத்திலே நடைபெற்றது. திடீரென்று அந்த பயிற்சியை வவுனியாவுக்கு மாற்றினார்கள். மாங்குளத்தை சென்ற பண்ணுங்கள் என்று பலமுறை நாங்கள் கேட்கிறோம். யாழ்ப்பாணத்திலிருந்து வருபவர், மன்னாரில் இருந்து வருபவர், வவுனியாவிலிருந்து வருபவர், முல்லைத்தீவிலிருந்து வருபவர், முல்லைத்தீவு மாவட்டத்தினுடைய ஏனையின் வீதியில் உள்ள மாங்குளத்திலே ஒரு தேசிய கல்வி நிறுவனத்தினுடைய உப அலுவலகம் ஒன்றை அமைப்பதன் மூலம் இந்த பயிற்சிகளை வழங்க முடியும், முகாமைத்துவ பயிற்சிகளை வழங்க முடியும். மீப்பேல இருக்கின்ற முகாமைத்துவ மேனேஜ்மெண்ட் சென்டர் அங்கேதான் நாங்கள் வந்து டிப்ளமா இன் எஜுகேஷன் மேனேஜ்மெண்ட் செய்யலாம். ஆனால் இதனுடைய ஒரு PSPM செய்வதென்றாலும் அது அதிபர்களுக்கான முகாமியை செய்தென்றாலும் இப்படியான ஒரு உப அலுவலகத்தை உருவாக்குவதன் மூலம் கல்வியில இன்னும் பல மாற்றங்களையும் மாணவர்களுக்கான மாற்றங்களையும் கொண்டு வர முடியும். அதே போல புதிய தரம் பெற்ற அதிபர்களுக்கான நியமனங்களிலும் பல இடங்களில் ஊழல்கள் நடைபெறுவதை நாங்கள் பார்க்கிறோம். தயவு செய்து இந்த விடயத்திலும் அதிகமான கவனத்தை செலுத்த வேண்டும். அதே போல யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் கௌரவ அமைச்சர் அவர்களே, யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் சட்டப்பீடம் இருக்கின்றது. ஆனால் சட்டப்பீடம் இலங்கையிலே பேராதனை கொழும்பு பல்கலைக்கழகத்தில் மட்டும் சிங்களம், தமிழ், ஆங்கிலம் மூன்று மொழிகளிலும் படிக்க முடியும். யாழ்ப்பாண பல்கலைக்கழகத்திலும் சட்டப்பீடத்தில் இருக்கின்ற தமிழ் மாணவர்கள் தமிழ் மொழியிலே அந்த கல்வியை கற்கக்கூடிய அளவு நீங்கள் மொழி மூலமாக அதை உருவாக்க வேண்டும். இலங்கையிலே ஒரு மூன்றாவது பல்கலைக்கழகமாக யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் தமிழ் மொழி மூலம் சட்டம் படிப்பதற்கான வசதியை இந்த உயர்ந்த சபையிலே நான் உங்களிடம் கோரிக்கையாக முன்வைக்கிறேன். மாணவர்கள், அங்கிருக்கின்ற புத்திஜீவிகள், கல்விமான்கள் கேட்கிறார்கள், தன்னுடைய தாய்மொழியிலே சுயமொழியிலே சட்டத்தை படிக்க அவர்கள் விரும்புகிறார்கள். நானும் 1988 கொழும்பு பல்கலைக்கழகத்தினுடைய சட்டப்பூடத்துக்கு தெரிவு செய்யப்பட்ட ஒரு மாணவன். ஆனால் என்னால் அதனை தொடர்ந்து படிக்க முடியவில்லை. நாட்டினுடைய சூழல், யுத்த சூழல், நான் செல்ல முடியவில்லை. ஆனால் அந்த நேரத்தில் யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் இருந்திருந்தால், 88 இருந்திருந்தால், நான் சில வேளைகளில் யாழ்ப்பாண பல்கலைக்கழகத்தினூடாக நான் ஒரு சட்டப்பீடத்தை சட்டத்தை கற்ற மாணவனாக வெளியே வந்திருக்க முடியும். இன்றைக்கு நான் ஒரு சட்டத்தரணியாக இருந்திருக்க முடியும். ஆகவே நான் இந்த கோரிக்கையை முன்வைக்கிறேன். ஏழை மாணவர்கள் போக்குவரத்து, அவருடைய மொழியாற்றல், தாய்மொழி மூலமாக அவர்கள் சட்டத்தை கற்றுக்கொள்வதற்கு தயவு செய்து யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய சட்டப்பீடத்தில் தமிழ் கற்கை நெறியையும் தமிழ் மொழி மூலமான கற்கை நெறியையும் உருவாக்க உங்களுடைய காலத்தில் ஒரு கடும் முயற்சியை கௌரவ ராகவன் அவர்களும் இருக்கின்ற இந்த நேரத்திலே அமைச்சர் அவர்களுடைய முயற்சியாலும் இது ஒரு வெற்றிகரமாக அடுத்த ஆண்டுக்குள் ஒரு விடையாக அமைய வேண்டும் என்று நான் முன்வைக்கிறேன். அதே போல யாழ் மாவட்டத்தில் உள்ள தீவக பாடசாலைகள் நான் இறுதியான ஒரு கோரிக்கையாக முன்வைக்கிறேன். உங்களுக்கு தெரியும், தீவக பாடசாலைகளில் அனலதீவு, நைனாதீவு, நெடுந்தீவுக்கு அதிபர்கள் போவது குறைவு. அங்கு பெர்ஃபார்மிங் பிரின்சிபல்ஸ், அவர்கள் கடமை நிறைவேற்றும் அதிபர்கள் தான் என்று அந்த கடமைகள் இருக்கிறார்கள். அல்லப்பட்டியிலே இருக்கின்ற ஒரு மெதரிஸ்ட பாடசாலை, 5ஆம் ஆண்டு வரையும் உள்ள மெதரிஸ்ட பாடசாலையில் இருக்கின்ற அதிபர் எனக்கு தகவலை தந்தார். இம்முறை தரமைந்து புலமை பரிசில் பரீட்சையிலே 6 மாணவர்கள் சித்தி பெற்றிருக்கிறார்கள், கட்டவுட்டுக்கு மேல் சித்தி எடுத்திருக்கிறார்கள். ஆனால் அந்த அதிபர் பெர்ஃபார்மிங் பிரின்சிபல், ஆனால் அவர் தரம் கிடைக்கவில்லை. இவ்வாறு இலங்கை பூராக நிறைய பேர் இருக்கிறார்கள், ஆனால் அவர்களுக்கு ஒரு ஏதாவது ஒரு வடிகால் கிடைக்க வேண்டும். தரம் இல்லாத அதிபர்களுக்கு ஒரு தரம் கிடைப்பதற்கான, அல்ல அவர்கள் கௌரவமாக தங்களுடைய காலத்தை முடிப்பதற்கு இந்த பெர்ஃபார்மிங் பிரின்சிபல்ஸ், அவர்கள் கடமை நிறைவேற்றும் அதிபர்களுக்கு நீங்கள் ஒரு வழிகாட்டலை, ஒரு வழியை திறந்து விட வேண்டும். அவர்கள் மிக மனரீதியாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே கௌரவ அமைச்சர் அவர்களை இந்த விடயத்தில் மனோரீதியாக உளரீதியான சிக்கலுக்குள்ளாக இருக்கிற இந்த கடமை நிறைவேற்றும் அதிபர்களுக்கும் ஒரு வடிகால் கிடைப்பதற்கு, அவர்களுக்கு ஒரு வழி கிடைப்பதற்கு, ஒரு சீர்மியம் கிடைப்பதற்கு நீங்கள் ஒரு நல்ல வழியை உயர் நீதிமன்றத்தோடு இணைந்து செய்ய வேண்டும் என்று கேட்டு இந்த தீவிரசாலைகள் இருக்கிற ஆசிரியர்கள் அதிபர்களுக்கு ஒரு ஏதாவது ஒரு விசேட படியை நீங்கள் அறிவிக்க வேண்டும். இல்லாவிட்டால் அவருடைய போக்குவரத்து, கடல் போக்குவரத்து, ஆபத்தான பயணங்கள், அவர்களுக்கான ஒரு ஆபத்து படியை என்றாலும் இந்த அரசாங்கம் கொண்டு வர வேண்டும். நான் நினைக்கிறேன் யாழ்ப்பாண வடக்கு மாகாண கவர்னர் ஆளுநராக இருந்த ராகவனையா, உங்களுக்கு நல்லா தெரியும், தீவகம் பல இடங்களில் இந்த ஆசிரியர்கள் உயிரை கையில பிடித்துக் கொண்டுதான் பயணம் செய்கிறார்கள். அவை அவர்களுக்கு ஒரு ஆபத்து படியை விசேடமாக நீங்கள் உருவாக்க வேண்டும் என்று நான் ஒரு கோரிக்கையாக முன்வைத்து நிறைவு செய்கிறேன். நன்றிகள்.
கரு எஸ்பிதி சாணக்கு மெத்தோமுத்து மட்டும் நித்து அட்டக்க கால
கரு நியோஜ்ய கதாநாயக துணி முத்துமாதி ஸ்துதி மம விசேஷங்க அப்பே அத்தியாபன அமைத்து மாட்ட எவாகேம உசஸ் அத்தியாபன ராஜ்ய அமைத்து மாட்ட ஸ்துதி கரன் கமத்தி அது அத்தியாபனே பலதாயக வினஸ்கங் கணனாவக் சித்தவிமிங் யானம் இவ்வகேம மம விசேஷ அவதான யொமு கரண்ண கேலா கரு அத்தியாபன அமைத்து மாட்ட கியன் கமத்தி அப்பராட்டே பிராத்தமிக அத்தியாபனே கேன் එතුමන් සංඛ්‍යාලේඛන කිව්වා එතුමා කිසිම පුහුණුවක් නැතුව ප්‍රාථමික පාසල් මොන්ටිසෝරි පන්ති කරන ගුරුවරු ගැනත් කිව්වා ඒ නිසා පළමුවෙන්ම මේ ගුරුවරු ඉතා ඉක්මනින් නියමානුකූල පුහුණුවකට සති අන්තේ හරි පන්ති තියලා යොමු කරබලා මේ ප්‍රාථමික අධ්‍යාපනයේ තියෙන මේ පුංචි දරුවන්ට තියෙන අනතුර අනතුරෙන් මේ පුංචි දරුවෝ ගලව ගන්න කියන කතාව මම කියන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අප රටේ තියෙන පාසල් 10167 න් 142ක් අපේ දරුවෝ ඉගෙන ගන්නවා. ඒ වගේම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල 179,000ක් දරුවෝ ගිය අවුරුද්දේ ඉගෙනගෙන තියෙනවා. මේ 10167 න් 399ක් තියෙනවා ජාතික පාසල්. මේ 399 න් 200කක තත්වය ඉතාම සෝචනීය. මේක තමයි ඇත්ත. මේ 200ක ජාතික පාසල් කලා අංශෙන් උසස් පෙළ තියෙනවා ඇරෙන්න අඩු මාසින් වාණිජ තාක්ෂණ වෛද්‍ය ඉංජිනේරු මේ ගණිත අංශයේ මේ මොකක්වත් තියන්න අවශ්‍ය මූලික පහසුකම් නැති ජාතික පාසල් ලංකාවේ 200ක් විතර තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ ඉතාම ජනප්‍රිය අපේ මේ තරු පහේ පාසල් විසාකා රෝයල් ආනන්ද නාලන්ද අපේ ඒ වගේ පාසල් ගත්තම ඒ පාසල් 67ක් තියෙනවා ලංකාවේ. මේ 67ෙම පාසල් 30ක විතර තත්ත්වය එච්චර හොඳ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් මහනුවර තියෙන ওই ඉතාම ජනප්‍රිය පාසල් කින්සුඩ් එකේ මූලික අඩුපාඩුකම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. පුෂ්පදානේ තියෙනවා. සිල්වෙස්ටර් එකේ තියෙනවා. විද්‍යාර්ථේ තියෙනවා. මහාමායා එකේ තියෙනවා. එනිසා මම කියන්න කැමතියි මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අධ්‍යාපනයේ සඳහා අපි වෙන් කරන මුදල් මේ සැරේ ඇමතුමා මේ අපේ මේ අයවැයෙන් 106ක හවිතර ප්‍රමාණයක් රටේ මුළු ජාතික ආදායමේ 1.8ක වගේ ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 10ක් 15ක් පස්සට ගිහිල්ලා හරියට හොයලා බැලුවොත් කවදාවත් නියෝජ්‍ය කතානායකතුමනි අප රටේ සම්පූර්ණ අධ්‍යාපනයේ 1%ක් වියදම් කරලා නැහැ. මේක තමයි ඇත්ත. 1%ක් වියදම් කරලා නැහැ. 0.7යි 0.8යි 0.9යි මේවා තමයි අවුරුද්දකට මුළු අධ්‍යාපනයේම වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මගේ විශේෂ අවධානය යොමු කරවන්න කැමතියි මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අපේ රටේ කොයිතරම් විශ්වවිද්‍යාලයට ගන්න ප්‍රමාණය වසරෙන් වසර වැඩි කරත් විශ්වවිද්‍යාල දරුවෝ 8000 10000 අතර විතර ප්‍රමාණයක් වැඩි දෙනෙක් යන්නේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. මේ අය අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලංකාවෙන් නීත්‍යානුකූලව හා නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් පිටරට අරන් ගිහිල්ලා ඒ දරුවෝ ඒ ඉතාම අඩු පහසුකම් යටතේ ලෝකේ මේ නේපාලේ පකිස්තානේ බංගලාදේශය වගේ රටවල පවා මේ අය ගිහිල්ලා මේ වෛද්‍ය අධ්‍යාපනය ලබන. ඒ නිසා ඇත්තටම අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරන ගමන් මගේ පළවෙනි ඉල්ලීම තමයි අපි පටන් ගත්ත මගේ කාලේ අපි එකට උපාධි ප්‍රදානය කිරීමේ බලය දීපු ඉතාම සාර්ථකව වසර පහක් අධ්‍යාපනය ලැබලා අද අය වෛද්‍යවරු විදිහට වැඩ කරන ඒ දෙවැනි වසරේ අයත් අවසාන අවුරුද්ද කොතලාවල විශ්වවිද්‍යාලයේ වැඩ කරලා වෛද්‍යවරු හැටියට වැඩ කරන දැනට වැහිලා තියෙන අපේ මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ සයිතම් එක පුළුවන් තරම් ඉක්මනින් විවෘත කරන්න. එතන ඉස්පිරිතාලේ තියෙනවා. එතන විශ්වවිද්‍යාල ගොඩනැගිලි තියෙනවා. ඒ පහසුකම් සියල්ල තියෙනවා. ඒක ඉක්මනින්ම පටන් ගන්න කියන කාරණය මම කියන්න කැමතියි. ඒ වගේම මේ රට අද අපි විදේශීය ආදායම් පිළිබඳව සංචාරක ව්‍යාපාරය ගැන එහෙම කල්පනා කරලා හිතනවා. මම හිතන්නේ අපිට විදේශ මුදල් ඉපයීම සඳහා ඉතාම හොඳ මාර්ගයක් කරගන්න පුළුවන් අපේ රටේ මේ උසස් අධ්‍යාපන. දැන් ඔය අපේ රටෙන් පිටරට ගිහිල්ලා වාක් ඉන්න ගුරුවරු පිළිබඳ කතා කරාට ගරු අධ්‍යාපන ඇමතිතුමනි මම මේ බැලුවා මේ පහුගිය 2023 කාලේ මේ අපේ සප්තවාර්ෂික නිවාඩු සැබටිකල් ලීව් අරන් ගිහිලා තියෙන ගුරුවරුන්ගෙන් 99%ක්ම එයයි පිටරට ගිහිල්ලා නැහැ. එයයි ලංකාව තුල ඉඳගෙන මට ගණන් කියන්න පුළුවන් කොළඹින් 80යි පෙරදෙනින් 41යි ජපුරෙන් 35යි කැලණියෙන් 54යි විවෘත විශ්වවිද්‍යාලයෙන් 17යි රුහුණෙන් 81යි මෙහෙම සේරම තියෙනවා. මේ අයගෙන් 99%ක්ම ලංකාවේ හිටියා. මේ අය සැබටිකල් ලීව් අරගෙන ලංකාවේ ඉඳගෙන වෙන වෙන දේවල් කරා. ඒ නිසා ඇත්තටම අපේ රටේ පුළුවන් තරම් රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරනවා වගේම මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ශක්තිමත්ව හදන්න විශේෂයෙන් දේශීය දරුවෝ විතරක් නෙවෙයි විදේශීය දරුවෝ ඉලක්ක කරගෙන විශේෂයෙන් ඉන්දියාව වගේ රටක කින් අද වේගෙන් දරුවෝ එළියට දාන්න දෙමව්පියෝ දඟලන ඒ එච්චරකට ඒ දේශගුණය ඒ වාතාශ්‍රය අපි සුදුවෙලා මේ දරුවන් පුළුවන් තරම් ඉක්මනින් තමුන්ගේ රටවල් වලින් එළියට දාලා වෙනත් රටවල අධ්‍යාපන කටයුතු වලට යොදවන්න අද මහන්සි වෙනවා. මොකද ඉතාම පුංචි ඉඩ කඩක් නැද්ද. චීනයේ ලෝකේ වැඩිම ජනගහනයක් ඇති රට හැටියට හිටියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වර්ග කිලෝමීටර් 10,09.5 ඉඩම. අද චීනය පහුගිය අප්‍රේල් වලින් ලෝකේ වැඩිම ජනගහනයක් ඇති රට බවට පත් වෙලා තියෙන්නේ වර්ග කිලෝමීටර් 10,03.2 භූමිය. ඒකෙමුත් 10,00,000 කියලා විතරම කාටවත් ඉන්න බෑ. මිනිසුන්ට වාසය කරන්න බෑ. එනිසා මේ ඉතාම සීමිත ඉඩකඩක ජීවත් වෙන ඉන්දියාව ගත්තොත් චෙනයි වල ජනගහනය ලංකාවට වඩා වැඩි. දිල්ලියේ ජනගහනය ලංකාවට වඩා වැඩි. බොම්බේ ජනගහනය ලංකාව වගේ දෙගුණයක් මේ නගරවල. ඒ නිසා මේවල දරුවෝ සල්ලි තියෙන දරුවෝ එළියට එන්න කැමැත්තෙන් ඉන්නවා. මේ අයට ඉතාම හොඳ අවස්ථාවක් අපිට මේ රට තුල හදන්න පුළුවන්. මම මේ කියන්නේ මේ 2023 සැබටිකල් ගිය අයගෙන් 7 දෙනෙක් ඇරෙන්න අනිත් කවුරක් පිටරට ගිහිල්ලා නැහැ. මේ සියලුම ලංකාවේ වෙන වෙන දේවල් කරලා තියෙනවා. ඒ නිසා මේ අපිට මේ සම්පත තියෙනවා. මේ සම්පත ඔය කියන තරම් ප්‍රමාණයක් ලංකාවෙන් පිටට ගිහිල්ලා නැහැ. ඒක නිසා මම කියන්න කැමති හොඳම දේ තමයි මේ රටේ පුළුවන් තරම් විශේෂ උනන්දුවක් දක්කලා වෛද්‍ය විද්‍යාවේ ඉංජිනේරු විශ්වවිද්‍යාල තාක්ෂණික විශ්වවිද්‍යාල මේ වගේ දේවල් ලංකාව පුරා ඇති කරලා ඒක එක පැත්තකින් අපේ පිටරට ඇදී යන විශාල මුදලක් අපේ දරුවන්ගේ ඉතුරු වෙලා ඒ දරුවන්ට මේ රටේ උපාධියක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පිටරට දරුවන් විශාල ප්‍රමාණයක් ඇතුල් කරගන්න පුළුවන්. මම උසස් අධ්‍යාපන ඇමතිලා ඉදදී මම කියන්න කැමති නියෝජ්‍ය ඇමතිවරණ මම ලංකාවේ අපේ රජයේ විශ්වවිද්‍යාල වලට විදේශ දරුවෝ ටිකක් ගත්තා. ලොකු අර්බුදයක් ආව ශිෂ්‍යයන්ගේ. හැබැයි ඒ අර්බුදය මැඩ පවත්වමින්
කාලය අවසන් වෙනවා.
අපි ළමයි මේ විශ්වවිද්‍යාල වලට ගත්තා. පෙරදෙනියට ගත්තා, කටුබැත්තට ගත්තා, ජයවර්ධනපුරේට ගත්තා, විදේශ දරුවෝ ඇවිල්ලා ඉගෙන ගත්තා. ඒ නිසා මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර තලයේ ජාත්‍යන්තර මට්ටම ගත්තම අපි පල්ලෙහාට වැටෙන එකක් තමයි අපේ රජයේ විශ්වවිද්‍යාල එක්වත් දේශීය දරුවෝ නැහැ. මේක තා ලොකු පාඩුවක්. ඒ වගේම ඒක ලොකු ආලාභයක් රටට. ඒ නිසා පුළුවන් තරම් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරන ගමන් පෞද්ගලික විශ්වවිද්‍යාල පුළුවන් තරම් ධෛර්යමත් කරලා විදේශ විශ්වවිද්‍යාල වලට පුළුවන් තරම් උනන්දු කරවලා මේ රටට එන්න මේ රටේ උසස් අධ්‍යාපනය ඉස්සරහට ගෙනියන්න ඕන කියන කාරණේ මම කියන්නේ.
බෞමින් සිතුවම දාට මෙලකට ගරු ආචාර්ය හරිණි අමරසූරිය මෙතනිය ඔබතුමීට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ අයවැය පුරාම අපි දකින විදියට අද වෙනසක් නැහැ. ඉදිරිපත් වෙන යෝජනා ගැන කතා කරනකොට මේ රටේ සියලුම ශාස්ත්‍රවල තියෙන අර්බුදය බැලුවම මේ අයවැය තුලින් යෝජනා වන විසඳුම් ඒ අර්බුදයත් එක්ක බලනකොට ඒ අර්බුදයයි විසඳුම අතර විශාල පරතරයක් තියෙනවා. මේ අපි කතා කරන මේ මාතෘකාව තුලදී අමාත්‍යංශය විසින් ඇමතිවරයා විසින් නූතන අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඔහු අරගෙන තියෙන පියවර සහ මේ මොහොතේ මූණ දෙන ප්‍රශ්නවලට දෙන විසඳුම් ගැන කතා කරාට ඇත්තටම යථාර්ථය ගැන හිතනකොට යථාර්ථය තුළ මතුවලා තියෙන ප්‍රශ්න එහෙකටවත් මේ අයවැය තුළ විසඳුම් නැහැ කියන එක තමයි අපේ නම් නිරීක්ෂණය. මම මේ ඉතාමත්ම නිශ්චිත කාරණා කීපයක් කියන්නම්. මොකෝ මේ ලැබිලා තියෙන සීමිත කාල වේලාව තුළ ලොකු කතන්දර කියන්න අවස්ථාවක් එන්නේ. නමුත් උදාහරණයක් හැටියට අපි දන්නවා මේ ළඟදිත් දරුවෙක් මිය ගියා පාසල් බිල්ඩින් එකක තාපයක් කඩා වැටීම තුලින්. අදටත් තාම එවැනි අවදානම් තත්ත්ව හැම තැනින්ම වාර්තා වෙනවා. මේ එක උදාහරණයක් මම ගන්නෙ දොම්පේ ප්‍රාථමික විද්‍යාලයක එවැනිම තත්ත්වයක් දැන් කාලයක් තිස්සේ පවතිනවා. ඒ බිල්ඩින් එක කන්ඩෙම් කරලා තියෙන්නේ. නමුත් ඒක ඒ කන්ඩෙම් කරපු බිල්ඩින් එක රිපයර් කරන්න හදනවා. එතන ලොකු කරප්ෂන් එකක් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ විදුහල්පති තර්ජනය කරමින් එතන මැදිහත් වෙන නිලධාරීන් කොන්ත්‍රාත්කරුවා එක්ක සම්බන්ධ වෙලා ඒ අවදානම් සහිත බිල්ඩිම පවත්වාගෙන යන්න මැදිහත් වෙනවා. මේ එක උදාහරණයක් පමණයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ වගේ සිද්ධීන් රට පුරා වාර්තා වෙනවා. පාසල්වල දෙවැනි කාරණේ, පාසල්වල දරුවන් දැන් එන්න එන්න විශාල මානසික පීඩනයක් පෙන්නුම් කරනවා සහ මානසික අසනීප තත්ත්වයන්ට මේවා වර්ධනය වෙමින් තියෙනවා. කුඩා දරුවන් අද සයිකියාට්‍රික් බෙහෙත් ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අදටත් අපි කාලයක් තිස්සේ කියපු කතාවක් තමයි කොවිඩ් වසංගතයෙන් පස්සේ ඇතිවෙච්ච ඒ අවුරුදු දෙක තුල අධ්‍යාපනයට වෙච්ච හානිය ගැන මීට වඩා අවධානයක් දෙන්න ඕනේ. ඒකෙන් වෙච්ච බලපෑම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට කොහොමද බලපෑවේ, ඒකට කෙසේ මැදිහත් විය යුතුද, ඒ නැතිවෙච්ච ඉගෙනුම් කාලය කොහොමද ලබා ගන්නේ කියන එක ගැන මීට වඩා අවධානයක් තිබිය යුතුයි කියන එක. නිකම් විභාග තියතිය යන එක නෙවෙයි මේකට උත්තරේ. දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලු දෙනාට අමතක වෙලා තියෙන තත්ත්වයක් තියෙන මෙහෙම කෝවිඩ් කියලා එකක් තිබ්බදවත් කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. මානව සම්පත් මේ කියන කිසිම දෙයක් කරන්න නම් ගරු නියෝජක කතානායකතුමනි, මේ ශාස්ත්‍රය තුළ තියෙන මානව සම්පත් වල ප්‍රශ්න අපිට විසඳලා ඉන්න වෙනවා. මේ නැවත වතාවක් මම අතු කරන්නේ නිශ්චිත කාරණා කීපයක්. උදාහරණයක් හැටියට විභාග දෙපාර්තමේන්තුව තුළ මේ වෙනකොට සේවකයන් කාර්යාල සේවකයන් 58 දෙනෙක් ඉන්නවා. ඔවුන්ට ස්ථීර වැටු මාස 6ක් ලබා දීලා හදිස්සි ඒ ස්ථීර වැටු ලබන කාලේ වැඳපු අනාදර මුදලත් අය කළා. නමුත් හදිස්සියේ කිසිම දැනුම් දීමකින් තොරව මේ 58 මේ අයගේ ඒ ස්ථීර වැටුප් තලයෙන් අහක් කළා නැවතත් දෛනික වැටුපක් දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් මේක මේ පොඩි පිරිසකගේ ප්‍රශ්නයක්. 58 දෙනෙක්ගේ ප්‍රශ්නයක් දැන් කාලයක් තිස්සේ විසඳන්න බැරි වෙලා. ඒගොල්ලොන්ට උත්තරයක් එන්නේත් නැහැ. මේ එක උදාහරණයක්. විභාග දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවකයන් වෙන්න පුළුවන්, නමුත් වැදගත් සේවයක් කරන පිරිසක්. ඉතින් මෙවැනි උදාහරණ පැය ගාණක් අපිට කතා කරන්න පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ මානව සම්පත හරියට කළමනාකරණය කරගන්න බැරුව, වැටු හරියට ගෙවා ගන්න බැරුව, ප්‍රමෝෂන්ස් හරියට දී ගන්න බැරුව ඇති වෙලා තියෙන ප්‍රශ්න. ඉතාමත්ම මේ කළමනාකරණය, මේ මානව සම්පත් කළමනාකරණය දුර්වලයි. තීන්දුව තීරණ ගන්නේ එතන අදාළ අය එක්ක සාකච්ඡා කළ නෙවෙයි. මේ නිසා ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් ඇටියද දැන් යෝජනා වෙනවා, සාකච්ඡා යනවා, VTA එක NITA එක ඇතුළේ යම් කිසි වෙනස්කම් කරන්න, ඒ දෙක එකතු කරන්න. නමුත් එතන ඒ කාර්ය මණ්ඩලය දන්නේ මොනවද වෙන්නේ. කාර්ය මණ්ඩලයේ එකඟතාවයක් නැහැ. කාර්ය මණ්ඩලය එතකොට ප්‍රශ්න කරනවා මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ, ඔවුන්ගේ රැකියාවලට මොනවද වෙන්න යන්නේ, මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. මම හිතන්නේ මූලික මූලධර්මයක් විය යුතුයි මේ වගේ දේවල් කරනකොට අදාළ ආයතනවල ඉන්න සේවකයන් එක්ක සාකච්ඡා කරලා උන දැනුවත් කරන්න මොනවද සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා ගරු නියෝජ කතානායකතුමනි, මේ වෙනකොට අධ්‍යාපනයේ විශේෂ උසස් අධ්‍යාපනයට ඇවිල්ලා තියෙන පීඩනයත් එක්ක තවදුරටත් ඒව සමාජ සාධාරණත්වය වෙනුවෙන් සමානාත්මතාවය කියන මූලධර්ම අනුව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. පරිපාලනය උනත් දැන් බලන්නේ විශ්වවිද්‍යාලයේ උපාධි විකුණලා කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක. ඒක පෝස්ට් ග්‍රැජුවට් ආයතන වලට ගියාම තනිකර එවැනි සල්ලි හදලා කොහොමද පැවතෙන්නේ, තමන්ගේ පඩි ගෙවන්නේ කොහොමද කියන තත්වයකට පත් වෙලා තියෙන්නේ. ක්වලිටි එකෙන් බාල ස්ටෑන්ඩර්ඩ් එකක් නැති කෙටිකාලීන ඇමතිතුමා මගේ කාලෙන් නම් ගන්න පමණ විනාඩි 12යි තියෙන්නේ.
මහිතන්නේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයේදීත් සත්‍ය නොවන දත්තයන් ඉදිරිපත් කළා. දැන් ඔබතුමිය කියනවා පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට්ස් වල පඩිගවා ගන්න විදියක් නැහැ කියලා. පෝස්ට් ග්‍රැජුවට් ඉන්ස්ටිටියුට්ස් 19ක් තිබෙනවා. ඒ සියල්ලක්ම ක්‍රියාත්මක වෙනවා. ඔව් මම පිළිගන්නවා. පෝස්ට් ග්‍රැජුවට් එකට ඇතුල් කරද්දී සහ පිටවෙද්දී තත්ත්ව පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ තත්ත්ව පරීක්ෂණය කරන්නට ප්‍රතිපාදන කොමිෂන් සභාව සහාය විශ්වවිද්‍යාල වලට අපි අවසර දීලා තිබෙනවා. ඔබතුමිය ඇතුළු කණ්ඩායමම කියනවා අපට විශ්වවිද්‍යාල වල පරිපාලනයට ඇඟිලි තියන්නට එපා, ඒක දේශපාලන කරන්න කරන්න එපා කියලා. මේ කඩාවැටිච්ච සිස්ටම් එකක් අපි හරිගස්සන්න හදනවා. දැන් අපි කියලා තියෙනවා ඒ ප්‍රමිතිකරණය පනත යටතේ හරි අපි ජාතික ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. MA, MPhil, PhD දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ජාතික කතිකාවක් අවශ්‍යයි. හැබැයි පඩි නැතුව නම් කවුරුත් නැහැ මන්ත්‍රීතුමනි. එය මම කියන්නේ එක සත්‍යයෙන් තොර වුණ කතාවක්.
නියෝජ කතානායකතුමනි, මම යෝජනා කරනවා ඇමතිවරයාට මම මේ පාර්ලිමේන්තුව තුළම නගපු ප්‍රශ්නවලට ඇමතිතුමා දුන්න පිළිතුරු බලන්න කියලා. මම අහලා තියෙනවා පශ්චාත් උපාධි ආයතනවලට 2023 තුලදී මුදල් වෙන් කිරීම පිළිබඳව ඒ ආයතන දෙකට ඇරෙන්න මුදල් වෙන් කළා නැහැ. ඒ කියන්නේ මේ අවුරුද්ද තුල ඔවුන් උපයාගත් මුදල් වලින් තමයි පර්මනන්ට් ස්ටාෆ් එකේ සැලරි ගෙවන්නේ. ඒක තමයි මම මතු කරේ. ඒක දැනටත් වෙනවා. දැන් මම දාන්න සමහර ආයතන වලට ඔවුන්ගේ පඩි වලින් මුදල් භාගයක් ලැබෙන්නේ 50%ක් ලැබෙන්නේ මුළු. ඒ කියන්නේ පර්මනන්ට් ස්ටාෆ් එකේ සල්ලි හම්බෙන්නේ නැහැ. ඇමතිතුමා මට දුන්න උත්තර වලින් තමයි මම මේ තොරතුරු අරගන්නේ. ඒක රිෆර් කරන්නේ. එතකොට අපි දන්නවා ගුරු විදුහල්පතිවරුන්ගේ පඩි ප්‍රශ්නත් වලටත් හරියට විසඳුම් ලැබිලා නැහැ. ඒ ඒ ඒවා නිසා විශාල අතෘප්තියකින් පාසල් පද්ධතියේ ඉන්න මානව සම්පතත් ඉන්නේ. කවදාක්වත් නැති විදියට අපේ පාසල්වලත් අපේ විශ්වවිද්‍යාලවලත් දරුවන් දැන් ඩ්‍රොප් අවුට් රේට්ස් වැඩි වෙලා ළමයි විශ්වවිද්‍යාලවලට එන්නේ, විශේෂයෙන්ම පිරිමි දරුවන් ළමයි විශ්වවිද්‍යාලවලට එන්නේ. පාසල් පද්ධතිය තුලත් පිරිමි දරුවන් ඕ ලෙවල් වලින් පස්සේ, විශේෂයෙන්ම ඕ ලෙවල් වලින් පස්සේ හැලෙන එකක් තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. එතකොට මෙහෙම තියෙන තත්ත්වයක් තුල ඉතාමත්ම අවාසනාවන්ත විදියට මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැනම කතා කරන විදිය තුලින්ම ඒක තවදුරටත් සමාජ වගකීමක් තියෙන, සමාජ සේවාවක් තියෙන, සමාජ සාධාරණත්වය වෙනුවෙන්, සමානාත්මතාවය වෙනුවෙන් පවත්වා යා යුතු ශාස්ත්‍රයක් වෙනුවට මේකෙනුත් හම්බ කරන්නේ කොහොමද කියන එක ප්‍රමුඛ කරගෙන තමයි මේ සියලුම වෙනස්කම් සිද්ධ වෙන එක. විශේෂයෙන්ම මේ වෙලාවේ මානව සම්පත තුල තියෙන කලකිරීමටත්, විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඇකඩෙමික්ස් ලගේ කලකිරීමටත් බලපාන හේතුවක්. උන්ට තවදුරටත් ඇකඩෙමික් ඉන්ටෙග්‍රිටි එකක් එක්ක, ඇකඩෙමික් ලොජික් එකක් තුල නෙවෙයි තීන්දුව తీරන ගන්න වෙන්නේ. ආයතන පවත්වාගෙන යෑම සඳහා මුදල් හම්බ කරන්නේ කොහොමද කියන ලොජික් එක තුල ඒ සංකල්පය තමයි පරිපාලනයේ තෙන්නේ. UGC එකෙන් එන්නේ, වයිස් චාන්සලර්ස් ලගෙන් එන්නේ එවැනි පීඩනයක්. මේක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මෙඩිකල් ෆැකල්ටිස් ගැන මට ඇමතිතුමා කතා කරා. නමුත් මේකත් මේ ඒක තමයි මම කියන්නේ, අර්බුදය කොතනද තියෙන්නේ, විසඳුම් කොතනද තියෙන්නේ කියන එක ගැන හිතන්න කියලා. මෙඩිකල් ෆැකල්ටිස් තුනක් තුල තියෙන ප්‍රශ්න ඒවා විසඳනවා කියලා කිව්වා. නමුත් මේවා මේ කාලයක් තිස්සේ පවතින ප්‍රශ්න. මේ ළමුන් ශිෂ්‍යයන් අනාථ කරන්නේ. ඒවට අපි විශ්වවිද්‍යාල ආරම්භ කළා ඊට පස්සේ ඒවට සල්ලි හොයන්නේ කොහෙන්ද කියන එක නෙවෙයි. ඒවා ආරම්භ කරන්නේ ඉස්සෙල්ලා අපිට තියෙන්න ඕනේ බිල්ඩින් තියෙන්න ඕනේ, ස්ටාෆ් එක තියෙන්න ඕනේ, ප්‍රොෆෙසර් සෝරියල් යුනිට්ස් හදන්න ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒව නැතුව මේ හතු පිපෙනවා වගේ හැම මෙහෙන් විශ්වවිද්‍යාල හදලා හරියන්නේ. මං සුරේන් රාඝවන් ඇමතිතුමාටත් මීට කලිනුත් මම මතක් කළ දුන්න කිලිනොච්චි කැම්පස් එකේ තියෙන ප්‍රශ්න රාශියක්. මේ විදිහට හැම විශ්වවිද්‍යාලයක් තුලම ප්‍රායෝගික යටිතල පහසුකම් නැති එකත් එක්ක විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි මේවටයි උත්තර හොයන්න ඕනේ. මේවට තමයි උත්තර හොයන්න ඕනේ. ඇමතිතුමාගේ කාලේ මට ප්‍රතිචාර දක්වන්න නැත්නම් මේ මට කියාගන්න තියෙන දේවල් ටික කියන්න අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, අධ්‍යාපන ශාස්ත්‍රය කියන්නේ වෙන ශාස්ත්‍ර වගේ නෙවෙයි. මේක පබ්ලික් ගුඩ් එකක්. මේක රටේ අනාගතය සඳහා බලපාන දෙයක්. එතකොට අපි මේක මේ නිකන් එන මුදල යන මුදල වියදමයි මොකද ඉන්කම් එක්ස්පෙන්ස් කියන ඒ account balance කළාම බලන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙවෙයි. ඒක මම හිතන්නේ ඔබ ඔබතුමා හොඳින් දන්න දෙයක්. ඉතින් එහෙමනම් මේක දිහා වෙනස් විදියකට බලලා යථාර්ථවාදී වැට වශයෙන් අද අපේ අධ්‍යාපන පද්ධතියේ තියෙන විශාලම ගැටලුව මේ නිර්මාණය වෙමින් තියෙන අසමානතාවය. මේ විශ්වවිද්‍යාල අතර ඩිසිප්ලින්ස් අතර පාසල් අතර හැම තැනින්ම තියෙන මේ අසමානතාවය. එතකොට මේ අසමානතාවය මේ විදිහට තවදුරටත් පවත්වාගෙන යන්න සමාජ සාධාරණ කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කළා අධ්‍යාපනය ගැන අපිට හිතන්න බෑ. ඉතින් එතකොට සමාජ සාධාරණත්වය කියන එක සමානාත්මතාවය කියන එක මේවා තමයි අපේ 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 අධ්‍යාපන ප්‍රතිපත්ති තුල තිබ්බ වටිනාකම්. ඒවා තමයි අපි ආරක්ෂා කරගත යුත්තේ. ඒවා විකෘති කර දෙන්න ඉඩ තියන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මොනවා කතා කරත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට නම් හිතෙන්නේ මේ ආණ්ඩුවට මේක කරන්න බෑ. මේ අධ්‍යාපනයට අද දවසේ අවශ්‍ය වෙන්නේ මේ මතු පිටින් එන යම් කිසි අරකට විසඳුමක් මේකට විසඳුමක් නෙවෙයි. අපිට මේකේ ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යයි. දර්ශනීය වෙනසක් අවශ්‍යයි. මේක දිහා බලන විදිහේ වෙනසක් අවශ්‍යයි. ඒක කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඇමතිතුමාටත් රාජ්‍ය ඇමතිටත් කැබිනට් ඇමතිතුමාටත් ඒ වමනාව තියෙන්න පුළුවන්. ඒ අරමුණ ඔවුන් අතර තුල තියෙන්න පුළුවන්. මේ ආණ්ඩුව තුල මේ ජනාධිපති යටතේ ඔබ හිතන ඔය කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක වෙන්න මේ ආණ්ඩුව ගැන අපිට කිසි බලාපොරොත්තුවක් නැහැ. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමියට ගරු රායක වන්නමෙතුමා.
බාධා කරන්න කැමති වුණේ නැහැ අපි මිතුරන් මේ ක්ෂේත්‍රයේ. නමුත් එක දෙයක් කියව යුතුයි. බඩගින්නේ ඉස්කෝලේ ගිහිල්ලා අධ්‍යාපනය විතරක් මගේ ආයෝජනය කරගත්ත එකම පුද්ගලයෙක් හැටියට මම මෙතන හිටගන්නේ. ඒ නිසා කලා අධ්‍යාපනය, කලා උසස් අධ්‍යාපනය, මානව ශාස්ත්‍ර අධ්‍යාපනයේ කිසිදු වෙනසක් නොකර ඒ උපාධි 284ම යාවත්කාලීන කරන්නට ප්‍රථම වරට මේ රටේ උසස් අධ්‍යාපන ඉතිහාසයේ අපි පියවර අරන් තිබෙනවා. ඔබතුමිය හිතනවා නම් මේ රටේ ජනාධිපතිතුමා යටතේ එක සිදු වෙන්නේ නැහැ කියලා. අපි ඊළඟ ප්‍රතිවරණයේදී ඒක ප්‍රශ්න කරමු. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ජයන්ත වීරසිංහ මහත්මයා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම ඉතාම සතුටු වෙනවා මේ වගේ විශිෂ්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරපු මේ ගරු අමාත්‍යතුමාගේ සහ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ උත්සාහයෙන් ඇති වෙලා තියෙන මේ විශිෂ්ට පනත ගැන කතා කරන්න ලැබීම මං භාග්‍යයක් කොට සතුටුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතේ ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා 2023 සිට 2033 දක්වා කියලා. එහෙනම් සත්‍ය වශයෙන්ම අනාගතය ගැන හිතලා හදපු ප්‍රතිපත්ති මාලාවක් මේක. නිකං මේකට විරුද්ධ වෙනවා පළියේ විරුද්ධ නොවි මං තාම ගෞරවයෙන් කාරුණික විල්ලා සිටිනවා කාගෙනුත් මේකේ හොඳ කරුණු ටික බලන්න. මම නම් දකිනවා අධ්‍යාපන ක්‍රමය එහෙම් පිටින්ම වෙනස් කරලා මේකේ තිබිච්ච අඩුපාඩු හදලා ඉදිරිපත් කරන පනතක් මේ. එම නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා නිකම් විරුද්ධ වෙන පළියට විරුද්ධ වෙන්න එපා. මේක බලලා කොතනද මේකේ තියෙන ප්‍රශ්න කියලා පෙන්වන්න, නැත්තම් මේකට සහයෝගය දෙන්න. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතේ ගරු අධිකරණ ඇමතුමා ලියලම තියෙනවා ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය සලකන්න. ඕක නේද මෙච්චර කල් අපිට නැති වෙලා තියුනේ? ඉතින් ඒක වටිනව නේද? මං කරුණු කීපයකට එන්න ඉස්සෙල්ලා ගරු රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහත්මයා මට ලබා දුන් කරුණු කීපයක් කියන්නට ඕනේ. ඒවා මං ඉංග්‍රීසියෙන් කියලා ඒ අවශ්‍ය තැන්වලදී මං සිංහලට හරවන්න. දැන් මොනවද මේ පනත යටතේ අරගෙන තියෙන ප්‍රතිපත්තිමය ප්‍රතිපත්තිමය පියවර. නැත්තම් පොලිසි ස්ටෙප්ස්. බලන්න මේවා. මොන තරම් මේ රටේ අධ්‍යාපනය නගා සිටවන්න ඉවහල් වෙන කරුණු නේද කියලා බලන්න. After 45 years, not a small period, after 45 years, the 1978 UGC bill will be replaced with a National Higher Education Commission. Covering state, non-state, affiliated degree granting institutes under one umbrella. මේකට නරකයි කියන්න පුළුවන්ද කාටවත්? අවුරුදු 48කට පස්සේ UGC පනත පොඩ්ඩක් අයින් කරලා ජාතික හයි එඩියුකේෂන් කමිෂන් කියන්නේ මේ උසස් අධ්‍යාපන කොමිසමක් පත් කරනවා. ඒකෙන් කවර් වෙනවා රාජ්‍ය නොවන තව තව ඩිග්‍රීස් දෙන්න තියෙන ඒ සේරම ඉන්ස්ටිටියුට්ස් නැත්තං ඒ සේරම ආයතන එක කුඩයක් යටතට අරගන්න හදලති. ඊළඟට Quality Assurance and Accreditation Bill for all higher education bodies is which is done awaiting the AG's approval. ඒක මම විශේෂයෙන් කියන්න ඕනේ නෑ. ඒක කාටත් පැහැදිලි මොකද්ද මෙතන වෙන්නේ කියලා. From 2025, all state university selected students will be given a direct state scholarship for the selected degree. Students can decide which university to enter. ඒක කොච්චර වටිනවද? 2025 ඉඳලා සෑම රාජ්‍ය විශ්වවිද්‍යාලයකටම තේරෙන ශිෂ්‍යන්ට scholarship එකක් දෙන්න. Direct state scholarship. ඒක දෙන්න ප්ලාස්ටිකල්ලා තියෙනවා. ශිෂ්‍යන්ට තෝරන්න පුළුවන් කොයි විශ්වවිද්‍යාලයකට යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඒ ඉංග්‍රීසියෙන් මලඟ තියෙන ඒවා ටික කියන්න ඉසලා මම කරුණු දෙක තුනක් ඉතාම වැදගත් දෙක තුනකට අවධානය යොමු කරනවා මේ පනතෙන්. මේ පනතෙන් පෙන්වලා තියෙනවා විශ්වවිද්‍යාලයට යන්නේ 8.9% තරම් සුළු ප්‍රමාණයක්. ඒගොල්ලන්ටත් ඉතාම වෙහෙසකාරී විෂයන් 50ක් විෂයන් 60ක් විතර හදාරන්න සිද්ධ වෙන තත්ත්වය අයින් කරලා ඒ වෙනුවට ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය. ඔන්න ඔය වචන අගය කරන්න. ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය ඉදිරියට අරගෙන මේ පනතෙන් ඒකට ප්‍රතිපාදන සල්සලා තියෙනවා. ඊළඟට උපකාරක පන්ති. දැන් මේක බොහොම ලොකු ප්‍රශ්නයක් මේ රටේ අධ්‍යාපනයේ. උපකාරක පන්ති ගාස්තු
ලෙස මට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මේක මේ කියන්න තියෙන එක කියන්න කටාරින්න වෙලාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ උපකාරක පන්ති ගාස්තු ලෙස දෙමාපියන් විසින් ගෙවනු ලබන පුද්ගලික මූල්‍ය දායකත්වය සහ පාසල් සංවර්ධන සමිතිය හරහා ලැබෙන දායකත්වයන් මත අධ්‍යාපන ක්‍රමය දැඩිව රඳා පවතින තත්ත්වයක් උද්ගත වෙලා තිනවා. අන්න ඒකට මොකද්ද විකල්ප හැටියට තියෙන්නේ? පෞද්ගලික ආයෝජන පවතින තත්ත්වයක් යටතේ තමයි මේකට උත්තරේ හදලා තියෙන්නේ. කරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් මෙහි තියෙනවා ඉහළ අධ්‍යාපනික සාධනයන් පෙන්නුම් කරන අතිදක්ෂ සිසුන් සඳහා වූ කඩිනම් ඉගෙනුම් ක්‍රියාවලියක් හඳුන්වා දෙනවා. මේක කවදාද අපි කළේ? මේවා වටිනව නේද? ඊළඟට ගුරු වෘත්තිය ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට අනුව ප්‍රමිති කිරීම සහතික කිරීම නව යාන්ත්‍රණයක් ඇති කළා. ගුරු වෘත්තිය ඉහළ වැටු තලවලින් සමන්විත ආකර්ශනීය වෘත්තියක් බවට පත් කරනවා. ආන්න ඒක කළේ. ඒක කරන්න තමයි මේ ප්‍රතිපාදන සලස්සලා තියෙන්නේ ගරු ඇමතුමා. ඊළඟට මේ පනත අනුව කියලා තියෙනවා, මේ ප්‍රතිපත්ති අනුව සෑම වසරක් පාසාම වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරි ඉදිරිපත් කිරීම සඳහා ජාතික අධ්‍යාපන කාර්ය සාධනය පිළිබඳ අමාත්‍යවරයාගේ වගකීම ශක්තිමත් කරලා තියෙනවා. සෑම වසරකටම වතක් පාර්ලිමේන්තුවට මේ වාර්තා ඉදිරිපත් කරනවා. එතකොට මේ එහෙනම් පාර්ලිමේන්තු
මන්ත්‍රීතුමා කාලය අවසන් වෙනවා.
මට මොහොතක් දෙන්න තව එකක් කියන්න. බොහොම සුළු කාලයක් මේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට ලක් වෙනවා සෑම වසරකම පාසා මේ ගන්න ක්‍රියාව. මේකේ ඉතාම වැදගත් කරුණකට මම අවධානය යොමු කළ නවත්තනවා. ඒ තමයි ඉංග්‍රීසි භාෂාවේ පාසල්වල ගන්නන්න. ඒ කියන්නේ සිංහල සහ ද්‍රවිඩ ඒ භාෂා දෙකින් එකක් සහ ඉංග්‍රීසි භාෂාව අර ලින්ක් ලැන්ග්වේජ් එකක් හැටියට ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. ජාත්‍යන්තරයට යන්න නම් අපේ දරුවෝ මේ මව් භාෂාවෙන් විතරක් බෑ. මව් භාෂාවත් හොඳට ඉගෙන ගන්න.
අවසන් කරන්න මන්ට.
මොකද? කවුරුවත් ඒකට පා කියන්නේ නැහැ. මං ඊටාම අගය කරන දෙයක් තමයි ඒ මව් භාෂාව හදාරන අතර ඕනෙම පාසලක ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සිසුන්ට උදා කළා.
හරි.
මගේ කාලය අවසන් වින්දා මං නවත්තනවා ගරු මේ
රොජ
කතානායකතුමනි. බොහොම දුකෙන් මේක නවත්තන්නේ. මොකද ඒ තරම් විශාල ප්‍රතිසංස්කරණ ගොඩක් සමූහයක් ඉදිරිපත් කළා කියනවා රටේ යහපතට දරුවන්ගේ යහපත.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු ගයන්ත කරුණාතිලක මහත්මයා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකේ හිටපු ප්‍රකට නායකයෙක් වන නෙල්සන් මෙන්ඩෙලා විතක ප්‍රකාශ කරා, "Education is the most powerful weapon which you can use to change the world," kiyala. Adhyapanaya kiyanne loke wenas krimata bhavitha kala haki prabalama aviyai kiyala. Niyojya kathanayaka thumani, ape rate nidahas adhyapanaya arambha unata passe dasaka 8 kata aasanna kalayak piwaren piwara idiriyata gaman karapu ape rate adhyapana kramaya ඉතිහාසයේ වඩාත්ම අභියෝගයකට ලක්වුණු යුගයක් තමයි අපි මේ පසු කරමින් සිටින්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාස්කු ප්‍රහාරයෙන් කොරෝනා වසංගතයෙන් මේ රට තුළ ඇති වී තිබෙන ආර්ථික ව්‍යසනයෙන් වැඩිම කම්පනයට පත්වුණු ක්ෂේත්‍රය තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය. ඒ බලපෑම කොතෙක්ද කියනවනම් නියෝජ්‍ය කතානායකතුමනි, තාමත් පාසල්වල වාර විභාගයේ සහ ජාතික විභාග පැවැත්වීම යථා තත්ත්වයට ඇවිත් නැහැ. එවැනි අභියෝගාත්මක වටපිටාවක වුණත් අපි දැක්කා මීට 2-3 ඉස්සෙල්ලා අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණාම විශිෂ්ට ප්‍රතිඵල දරුවෝ පෙන්වලා තිබුණා. ඒ විශිෂ්ට ප්‍රතිඵල දක්වපු දරුවන්ට සුබපතන්නටත් කිසියම් පසුබෑමකට ලක්වුණු දරුවන්ට නැවත නැගී සිටීමට අවශ්‍ය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. නියෝජ්‍ය කතානායකතුමනි, රට පුරා පාසල් 10,134ක දරු දැරියෝ 43,00,000 ආසන්න පිරිසක් අධ්‍යාපනය හදාරද්දී එම දරුවන්ට ශිල්ප ඥානය ලබා දෙන ගුරුවර ගුරුවරියන් 2,40,000ක් පමණ හිටියත් තවදුරටත් මේ වෘත්තියේ 40,000කට ආසන්න ප්‍රමාණයක් ගුරුහිගයක් පවතින බවත් අපිට වාර්තා වෙලා තිබෙනවා. ඉස්සරනම් නියෝජ්‍ය කතානායකතුමනි, ගුරු වෘත්තිය කියන්නේ බොහොම තෘප්තිමත් රැකියාවක්. නමුත් අද ගුරුවරයා කියන්නේ මේ උග්‍ර ආර්ථික පීඩනේ විඳිතයෙක් බවට පත්වෙච්ච කෙනෙක්. මේ නිසා විශාල ගුරුවරු පිරිසක් වෘතිය හැරයමින් සිටිනවා. විශේෂයෙන්ම පිරිමි ගුරුවරු ගුරු වෘතියට ප්‍රවේශ වීමේ විශාල අඩුවක් තමයි අද දකින්න තිබෙන්නේ. පාසලක නියෝජ්‍ය කතානායකතුමනි, පිරිමි ගුරුවරු අඩුවීම ඒ පාසලේ දරුවන්ගේ විනයට වගේම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයටත් බලපානවා. ගුරුවරයා තෘප්තිමත් නැත්නම් ඔහු අසතුටෙන් නම් ඉන්නේ, ඒක ඍජුවම දරුවන්ටත් බලපානවා. එම නිසා අපි ඉල්ලා හිටිනවා ගරු ඇමතිතුමාගෙන් ඔවුන්ගේ වැටුප් විශේෂපතා ඉවත් කර ඒ අයට හිමි වැටුප ලබා දීමට අවශ්‍ය පීවර රජයේ හැටියට ගන්න කියලා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා පාසල් පරිපාලනයේ ප්‍රධානතම පුරුක තමයි විදුහල්පතිවරයා. විදුහල්පති සේවයේ 16512ක් සක්‍රිය සේවයේ සිටිය යුතු වුණත් දැනට ඉන්නේ 12500ක් වගේ පිරිසක්. වර්ෂ 2019 පැවති විදුහල්පතිවරුන් බඳවා ගැනීම විභාගයෙන් යම් පිරිසක් බඳවා ගත්තත් තවමත් විදුහල්පති සේවයේ ගැටලු රාශියක්ම පවතී. විදුහල්පති ස්ථානමාරුවීම් විධිමත් ප්‍රතිපත්තියක් නොමැතිව ක්‍රියාත්මක වීම නිසා සමහර වෙලාවට සමහර පාසල්වල විදුහල්පතිවරුන්ට අවුරුදු 10-15 එකම පාසලේ සේවය කරන්න වෙලා තිබෙනවා. එතකොට දූෂණ අක්‍රමිකතාවලට නැඹුරු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ට රැකියාවේ තෘප්තිමත් භාවයත් අහිමි වෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්ෂණය කරන පිරිස තමයි ගුරු උපදේශක සේවයේ ඉන්නේ. දැන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරා, මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා. ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මේ පිරිස අත්‍යවශ්‍යම පිරිසක්. ඒ අයගේ ගැලපුම් දීමනාවේ පවතින ගැටලු විසඳන දෙන නිසා අපි ඉල්ලා හිටිනවා. ඒ අයගේ ගැලපුම් දීමනාව විශ්‍රාම වැටුපට එකතු කරන බව කියනවා. හැබැයි අපි කියන එක දැම්මම මූලික වැටුපට එකතු කරොත් ඉබේටම විශ්‍රාම වැටුපටත් ඒක එකතු වෙන නිසා ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම ඇමතිතුමත් දැන් සහභාගි වෙනවා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පවත්වන ප්‍රමිතිකරණ වැඩසටහන මගින් සිදුවෙන්නේ කාලය කා දැමීමක් කියලත් සමහර අය කියනවා. ඒ වගේම ගුරුවරුන්ගේ දරුවන්ට උගන්වන්න තියෙන කාලය බොහෝ දුරට අපතේ යනවලු නොඑක් විදිය කොළපුරවන්න සිද්ධ වෙච්ච නිසා මේවා ගැන හැමතුමාගේ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. මේවා ඉතාම පසුගාමී ලක්ෂණ. මේ කටයුතු සඳහා වහ වහාම නව තාක්ෂණය සහ නව ක්‍රමවේද හඳුන්වා යුතුව තිබෙනවා කියලා අපි කියන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදා අධ්‍යාපන ඇමතිවරයා හැටියට මේ රටේ විද්‍යාපීඨ ඇති කරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊට දශක ගණනාවකට පස්සේ රටේ ජනාධිපතිවරයා වෙලා මුදල් ඇමති හැටියට අයවැය ඉදිරිපත් කරනකොට සඳහන් කරා මේ විද්‍යාපීඨ ගුරු විශ්වවිද්‍යාල බවට පත් කිරීමට අයවැයෙන් රුපියල් බිලියනයක් වෙන් කරපු බව. නමුත් විද්‍යාපීඨ 19ක් විතර මේ රට තුළ දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව මේ වෙන් කළපු මුදලට අනුව එක විද්‍යාපීඨයකට වෙන් කළ හැක්කේ විශ්වවිද්‍යාලයක් කරන්න මිලියන 52ක් වගේ සොච්චමක් විතරයි. විද්‍යාපීඨයක් විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අපි කාටත් තේරෙනවා. ඒ වගේම විද්‍යාපීඨ ගුරු විශ්වවිද්‍යාල කරාම කතිකාචාර්යවරුන් බඳවා ගන්නට තිබෙන සැලැස්ම මොකක්ද කියන එකත් අපි ඉදිරියේදී දැනගන්න කැමැතියි. ඒ සඳහා පිටතින් බඳවා ගත්තොත් දැනට විද්‍යාපීඨවල ඉන්න ගුරු අධ්‍යාපනඥ සේවයේ සිටින අයට වෙන්නේ මොකද්ද?
කරුවමත්තුමා, මම ගරු මන්ත්‍රීතුමන්ලා දැනුවත් කරන වෙනමම වැඩමුළුවක් තියෙනවා. ඔය විද්‍යාපීඨ 19 කොලෙජස් කන් මේ විශ්වවිද්‍යාලයක් කන් එක දැන් මේ වෙනකොට ඒකේ කෙටුම්පත සකස් කරලා තින්නේ. මම සාකච්ඡාවට කීපයක් තියලා ගිය සතියේ පීඨාධිපතිතුමන් කියලා සාකච්ඡා කළා. ඒකේ යෝජනාව තමයි ඒකේ අපි අන්තර්කාලීන විද්‍යුත්දානයක් යොදනවා දැනට ඉන්න පිරිසට සුසුකම් ලබා ගන්න. එසේ නැත්නම් ඒ අය කොහොමද විශ්‍රාමයෙන් කියන කාරණේ. හැබැයි අලුතින් පිරිසක් ගන්න වෙනවා අර සෙකන්ඩ් අපර් එකෙන් උඩ ඉන්න අය විශ්වවිද්‍යාලය.
හොඳයි. අපිට දැනගන්න ඕන වෙලා තිබුණෙත් ඇත්ත වශයෙන්ම මේ ගුරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය විද්‍යාපීඨ ගුරු විශ්වවිද්‍යාල බවට පත් කරාට පස්සේ විශ්වවිද්‍යාල කතිකාකාරවරුන්ගේ වැටුප ඒ අයටත් ලැබෙනවද කියන එක වගේ
කාරණයක්. හරි.
ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ විද්‍යාපීඨ වලින් තමයි හොඳ ගුණාත්මක කුසලතා වලින් පිරිපුණු පුහුණු ගුරුවරයෙක් බිහි වෙන්නේ. 2020 එකට තාමත් ගැසට් කළා නැහැ. මේ විද්‍යාපීඨ වලින් තමයි දරුවන්ට උගන්වන්න හොඳම ගුරුවරු බිහි වෙන්නේ. නමුත් අවුරුදු 4ක් විතර දැන් අපිට ඒ වගේ ගුරුවරයෙක් නිර්මාණය කරන්න බලාගෙන ඉන්න වෙයි. විද්‍යාපීඨ වලටත් පිරිමි උදවිය ඉල්ලුම් කරන අඩුයි නේද ඇමතුමා? මං අහලා තියෙනවා 70ක් විතර වෙනකොට පිරිමි 3 දෙනෙක් විතර තමයි ඉඩ වෙන්නේ. ඒකට හේතුව මං හිතනවා විශ්වවිද්‍යාල පාඨමාලාවට බඳවා ගැනීමෙන් පසුව තමයි විද්‍යාපීඨ වලට බඳවා ගැනීම කරන්නේ. ඔව් ඒක නිසා අන්න හරි. විද්‍යාපීඨ ගුරු විශ්වවිද්‍යාල බවට පත් කරාම නම් අනිකුත් විශ්වවිද්‍යාල වලට බඳව ගන්නකොටම විද්‍යාපීඨ වලටත් එකවර බඳවා ගැනීම කරොත් එතකොට අර පිරිමි උදවියත් වැඩි වශයෙන් මේකට සම්බන්ධතාවයක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ඇමතුමනි, අපි ජීවත් වෙන්නේ දවසින් දවස දැනුම අලුත් වෙන සමාජයක. විශේෂයෙන්ම ගුරුවරයාට කාලානුරූපව තමන්ගේ දැනුම අලුත් කරගන්නට අවශ්‍ය වෙනවා. අපි දන්නවා අපි දන්නවා උපාධිධාරී ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තිය සුදුසුකම් වැඩි දියුණු කර ගැනීමට පශ්චාත් උපාධි පාඨමාලාවල් හදාරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට ගුරුවරුන්ට ආර්ථික අපහසුතාවත් බලපානවා. මේ අය පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරුවාම ඒ අයට වෘත්තියේ ඉහළට යාමට එක පිටුවහලක් වෙනවා විතරක් නෙමෙයි, අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ ලබන කුසලතාවය ඉවහල් වෙන නිසා, ප්‍රයෝජනවත් වෙන නිසා යම් ජාත්‍යන්තර ප්‍රධානයක් හරි අරමුදලක් හරි මාර්ගගත ක්‍රමවේද හරි යොදවලා ඒ අයට සහනයක් දෙන්න පුළුවන්ද කියලා බලන්න කියලත් මං ඉල්ලා හිටිනවා. එදා අපේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරපු සුරක්ෂා රක්ෂණය, ඒක ඇත්ත වශයෙන්ම ඉතාමත්ම හොඳ වැඩසටහනක්. පහුගිය කාලේ ඒක ක්‍රියාත්මක වුණේ නැතත් දැන් නැවත අයවැයෙන් ඒක ක්‍රියාත්මක කිරීම ගැන අපි සතුටු වෙනවා. දරුවෙක් අසනීප වුණාම, රෝහල් ගත වුණාම, අනතුරකට ලක් වුණාම, අනපේක්ෂිත වෙලාවක දෙමව්පියෝ අහිමි වුණාම ඒක දරුවන්ටත් දෙමව්පියන්ටත් ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඒ වගේම ගුරුවරුන් සඳහා ලබා දෙනවා අග්‍රහාර රක්ෂණ ක්‍රමය, දැනට ක්‍රියාත්මකයි. සල්ලි ක්‍රමයක් එහෙම කරාම අතින් ගෙවලා පස්සේ ඒක ප්‍රතිපූර්ණේ කරනවා. ඒ වගේම ඇස් කණ්ණාඩි වලටත් ඒක ගෙවනවා. ඒක බොහොම හොඳයි. මම ඇමතුමාගේ යෝජනාවක් හරියට ඉදිරිපත් කරනවා. අර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ සේවකීන්ට දෙනවා වගේ සාමාන්‍ය රක්ෂණ ක්‍රමයකට ගුරුවරුන්ට හඳුන්වලා දෙන්න. අවුරුද්දකට සැරයක් ගත එතකොට ඒගොල්ලෝ පුජ්ජිලික රෝහලකට ගිහිල්ලා සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂණයක් කරයි. ලෙඩක් වුණාට පස්සේ ට වඩා හොඳයි කල්ැතුව රෝගියක් හඳුනාගෙන ප්‍රතිකාරයක් ගන්න පුළුවන් වුණොත්. ඊළඟට දැනට පාසල්වල ක්‍රීඩා පුහුණු ගුරුවරුන් ලෙස 3800ක් විතර පිරිසක් බඳවගෙන සිටිනවා. එයින් 1000ක් විතර දැනටමත් විවිධ හේතු නිසා රජයේ සේවය හැරගිහින් තිබෙනවා. මේ පුහුණු කරුවන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වෙන පිරිසක් නිසා අපි දන්නවා ගුරු සේවයට බඳව ගන්නකොට අපොස උසස් පෙළ තමයි අවම සුදුසුකම්. මෙතන ඉන්න පිරිසට බොහෝ දෙනෙකුට උසස් පෙළ තියෙනවා. ඒ වගේම ඊටත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන නිසා ඒ අයත් ගුරු සේවයට අනුයුක්ත කරගන්න පුළුවන් ප්‍රමාණයක් ඉන්නවද කියලා බලන්න.
ගරු ඇමතුමා,
මම පැහැදිලිව කියන්න ඕනේ මේ 3000ක පිරිසක් බඳවාගෙන තින්නේ මේ අනද්දින කාර්ය මණ්ඩලවල ගුරු සේවයට නෙමෙයි. ගුරු සේවයට බඳව ගන්න ගුරු සේවා ව්‍යවස්ථාවේ සුසුකම් තියෙනවා. ඒතර අනද්දින සේවකින්ට බඳවා ගැනීමමයි වරද.
මම කියන්නේ මේ ඒ ලෙවල් සහ ඊට ඉහළ සුදුසුකම් තියනා ඉන්නවා නම්
ප්‍රශ්නේ තින්නේ ඒ අයව ගන්නවා නම් ගුරු සේවා ව්‍යවස්ථාව නම් තමයි ගන්න වෙන්නේ.
ඔව් ඒක තමයි. බලන්න පුළුවන් නම්
කර්මන්තවන් තමිනිත්වකින් අවසන්.
අපේ කිරියල් ඇමතුමාගෙන් විනාඩි දෙකක් මම ඉල්ල ගන්නම්. අපි දන්නවා වර්ෂ 1881 දී ජෝන් බී කල් කියන කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරේ අපේ පාසලේ ජාතික ව්‍යාපාරයක් හැටියට ශිෂ්‍යපට ව්‍යාපාරයට බඳව ගත්තා. ඒ නිර්ධාරින් ගැන වචනයක් කිව යුතුව තිබෙනවා. මොකද මේ ජාතික ශිෂ්‍යපට බලකායේ නිර්ධාරි 4500ක් පමණ රටපුරාම ඉන්නවා. සමහරු යුද හමුදාවේ සක්‍රීය සේවයට සම්බන්ධ වෙලා ඉන්නවා. තව පිරිසක් ශිෂ්‍යපට බලකායේ යෝන් සේනාංකවලත් එවැගේම පුනරුත්ථාපන කඳවුරත් සේවය කරනවා. මේ පිරිසට හමුදාවේ නිලයට අනුව වැටුප් නිලයන්දුන් සහ අනිත් වරප්‍රසාද ලැබුණත් පාසල්වල ශිෂ්‍ය බට කටයුතු කරන නිධානය ලැබෙන්නේ ගුරු වැටුප විතරයි. මේ පිරිස ශිෂ්‍යෝ සමග සමහර වෙලාවට රන්ටැබේ එහෙම ගිහිල්ලා පුහුණු කඳවුරවල දවස් 10 15 ගත කරනවා. ඉතින් අඩු තරමින් ඒගේ සේවය ඇගීමක් හැටියට වැටුප් වර්ධකයක් දෙන්න පුළුවන්ද කියලා බලන්න කියලා මම ඉල්ලනවා. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රකට කියමනක් තිබෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ අනාගතයට ප්‍රවේශ වෙන ගමන් පලපත්‍රයයි කියලා. අනාගත පරපුරට මේ බලපත්‍රය ලබා ගන්න තියෙන තැන් තමයි පාසල්. සමහර පාසල්වල තාමත් වැසිකිලි කැසිකිලි හා ජල පහසු ගන්නෑ, ගොඩනැගිලි තිබුණාට පුටු මේස නෑ, සමහර වෙලාවට පෙළපොත් නෑ, වෙලාවට පරිගණක නෑ, අන්තර්ජාල පහසු ගන්නෑ. අද දිවාහාරයත් කප්පාදු කරලා දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න ගෙදරක දෙමව්පියන්ට අද දරුවන්ට උගන්වනවා කියන්නේත් ලොකු අභියෝගයක්. ඉතින් මේ කාරණා ගැන අපි සන්තෝෂ වෙනවා. අද දීර්ඝ කාලයකට පස්සේ මේ දිනපතා එක එක අමාත්‍යාංශ ගැන කතා කරනකොට විපක්ෂයෙන් කතාව ආරම්භ කරපු හැටිත් ආණ්ඩු පක්ෂයෙන් කතාව ආරම්භ කරපු දෙන්න දිහත් බලනකොට මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන ඒ දෙපළටම තියෙන දැනුම සහ තියෙන උනන්දුව ගැන අපිට ලොකු සතුටක් ඇති වුණා. ඉතින් මේ ඇමතිතුමා බොහොම ප්‍රායෝගිකව විසඳුම් හොයන ඇමතිවරයෙක් සහ විෂය පිළිබඳ විශාල දැනුමක් තියෙන කෙනෙක් හැටියට අපි ගරු කරනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන්.
බොහොම ස්තුතියි.